ගරු එරන් වික්‍රමරත්න ඇමතිතුමා ඔබතුමාට විනාඩි 30ක් පැය භාගයක්.
ස්තුතියි. නියෝජ්‍ය කතානායකතුමනි, පළමුවෙන්ම මම කියන්න කැමති මේක ගෞරවයක් කියලා. අපි සිල් දෙනාටම ඔබතුමා නියෝජ්‍ය කතානායක හැටියට පෙනී සිටීම පිරිසිදු පරිණත චරිතයක්. එවගේම මේක ඌව වෙල්ලස්සේ සිටින ජනතාවට පමක් නෙමේ, අපි සිල් දෙනාටම ගෞරවයක්. ඔබතුමාට අපි සුභ ප්‍රාර්ථනා කරනවා. මම මුලින්ම රංජන් රාමනායක ගැන වචනයක් කියන්න අත්‍යවශ්‍යයි. එතුමගේ නම අද සඳහන් වුණ නිසා පාර්ලිමේන්තුවේ එතුමා මේ නැති වෙලාවකදී. මට මතකයි අවුරුදු 3කට උඩදී එතුමා හිරු නාලිකාවේ වැඩසටහනකට ගිහිල්ලා මධ්‍යම රාත්‍රියේ එතුමා එළියට එනකොට වාහන ගණනාවකින් ඇවිල්ලා එතුමට තර්ජනයක් ඒට මූුණ දෙන්න වුණ අවස්ථාව. මට එක දැනගන්න ලැබුණහම මම එතුමම හොයාගෙන ගියා පාලිමේන්තු මන්ත්‍රීවරුන් සිටින ඒ නේවාසිකා ගාරයට. එදා තමයි මට දැනගන්න ලැබුණේ රංජන් රාමනායක කියන මේ රටේ සුප්‍රසිද්ධම නළුවට තමට අයිති නිවසක්වත් තිබුණේ නැහැ කියන එක. ඉති අපි ඔහු ජීවත්වෙන ආකාරය ගැන දන්නවා. ඒ නිසා මංහිතන්නේ ඔහුගේ චරිතය ගැන කතා කරපු නිසා මම හිතුවා මේක සඳහන් කළ යුතුයි කියලා. අපි සමහරක් ඡන්ද කරනකොට අපේම මුදල්වලින්, එක්ක අපේ පවුලෙන් ලැබුණ මුදල්වලින්, නැත්නම් අපි ව්‍යාපාරවලකින් සොයාගත්ත මුදල්වලින් අපට ඡන්ද වැඩපිළිවෙළවල් කරන්න පුළුවන්. නමුත් වැඩි පාර්ශ්වයට ඒක කරන්නට බැහැ. ඕනේ කෙනෙකුට අයිතිය තියෙන්නට ඕනේ මේ රටේ දේශපාලනය කරන්න. ඒ දේශපාලනය කරනකොට ඒ අයට වෙනත් අයගෙන් ඒ මුදල් ලැබෙන්නට පුළුවන්. මෙතන තියෙන ගැටලුව ඇවිල්ලා කාගෙන්ද ලැබෙන්නේ කියන එක තමයි තියෙන ගැටලුව. ඉතින් මම විශේෂයෙන්ම රංජන් රාමනායක මන්ත්‍රීතුමා ගැන කියන්න අවශ්‍යයි. එතුමාගේ දේශපාලනය කරන්නේ මං හිතන්නේ මේ රටේ යම්කිසි වෙනසක් ඇති කරන්න කියන්න අවශ්‍යයි. නියෝජ්‍ය කතානායක තුමෙනි, අද හුඟා කරුණු කිව්වා. මම සමහරවල්ට පිළිතුරු දෙන්න වෑයම් කරනවා. එක මන්ත්‍රී කෙනෙක් කිව්වා හුඟක් අද චෙක්ස් රිටර්න් වෙනවා කියලා. ඒ නිසා ඒකට යම්කිසි පිළියමක් ගන්න ඕනි කියලා. නමුත් දණ්ඩ නීති සංග්‍රහයේ බරපතල වරදක් හැටියට සඳහන් වෙනවා චෙක් එකක් රිටර්න් වෙන එක. ඉතින් ඒකට දැම්මම විධිවිධාන තියෙනවා. ඉතින් ඒක ගැන තවත් නීතිමය පියවර ගන්න අවශ්‍ය නැහැ. ඒ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ක්‍රියාත්මක කිරීමේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේම මට මතකයි ඊයේ කතා කරනකොට බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා එතුමා කිව්වා, එතුමා මුදල් ආමාත්‍යංශයට ලිව්වා කියලා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලියලා ඉල්ලුවා, යම්කිසි විස්තරයක් ඉල්ලුවා කියලා. නමුත් මුදල් අමාත්‍යංශයෙන් ඒක දින 14ක් තුල ලැබුණේ නැහැ කියලා සඳහන් කළා. මම කිව්වා මම මුදල් අමාත්‍යංශ ලේකම්ට කියන්නම් කියලා එතුමට පිළිතුරක් එවන්න කියලා. නමුත් මම ඇත්තටම පුදුම වුණේ එතුමා මේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේක ඉල්ලපු එක ගැනයි. මොකද මට මතකයි මට වාසනාව තිබුණා මේ පාර්ලිමේන්තුම වාඩි වෙලා ඉන්න කරු ජයසූරිය මන්ත්‍රීතුමා එදා පුද්ගල පනතක් හැටියට ඉදිරිපත් කරනකොට තොරතුරු දැනගැනීමේ අයිතිය මේ රටේ පුරවැසියන්ට ලබා දිය යුතුයි කියලා. එදා බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා, එදා ඇමතිතුමා එතුමා එකට විරුද්ධ වුණා. ඉතින් අපි සන්තෝෂයි ඒත් එතුමන්ටත් මේ අපේ ගෙනාපු තොරතුරු දැනගැනීමේ පනතේ ඒ වාසිය ලබා ගන්න පුළුවන් වීම ගැන අපි සන්තෝෂයි. අද අපේ රජය 2015ට ප්‍රථමයෙන් තිබුණු රජයට වැඩිය මොම විවෘත රජයක්. තොරතුරු දැනගන්නට පුළුවන්, වාද විවාද කරන්නට පුළුවන්. රංජන් රාමනායකට ආපු ඒ වෑන් වගේවත් එක්නලිගොඩලාට, තාජුඩීන්ලාට, ලසන්තලාට ආපු සුදු වැහන් අද කාටවත් ඇවිල්ල නැහැ. අපේ රජයට විරුද්ධව එක චෝදනාවක්වත් ඇබිල නෑ. එහෙම චෝදනාවක්වත් මරණයට ලක්වුණ එක්කෙනෙක්වත් නැහැ කියන එක අපට සඳහන් කරන්න පුළුවන්. විශාල වෙනසක් තියෙනවා අහසයි පොළොවයි වගේ. පසුගිය පාලන තන්ත්‍රයයි අද තියෙන පාලන තන්ත්‍රය තුළ. I heard some of the members from the northern province made many remarks today about borrowings taken by many people and how people have had to face many difficulties. Some were critical of the fact that financial institutions had gone to the north. But I could say with responsibility that there were financial institutions, and particularly banks, who went to the north straight after the cessation of hostilities, and they went there with the intention of actually rebuilding the north and providing finances for both consumers and for businesses. And we could say that the banks in the northern province have acted with great responsibility. There have been allegations that some of the other financial institutions, finance companies, and unregulated institutions have been making loans at exorbitant interest rates, and particularly taking advantage of some of those, particularly women, who were traumatized by the war. This is very unfortunate, and we completely condemn such action and such behavior. I would also like to say that the Finance Minister, Mangala Samaravira, who extensively toured the north and the east of the country, and who got a first-hand view of what exactly had happened, has recommended to government that we take measures to ease the pressure that particularly women in the northern province, in the eastern province, and in the north central province, who have had to face bankruptcy and stress because of these exorbitant interest rates and have got into a debt trap, that they will be relieved of this from measures that are to be shortly introduced by our government. අද මම සඳහන් කරන්න අවශ්‍යයි මේ මූලදෙන අද අපි සාකච්ඡා කරන අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ මේ කල්තැබීමේ යෝජනාවේ අපි සාකච්ඡා කළා හුඟක් මූල්‍ය ආයතන ගැන. නමුත් අපි මොහොම ළඟින් මේක අධ්‍යයනය කළොත් අපිට පැහැදිලි වෙනවා 2008 2009 වර්ෂවලදී ආසියාවේ මූල්‍ය අර්බුදයක් ඇති වුණා. මේ ආසියාවේ මූල්‍ය අර්බුදය ඇති වුණ අවස්ථාවේදී මේකේ ලංකාවටත් බලපෑමක් තිබුණා. නමුත් එදා රජය තීරණයක් ගත්තා මේක අපි කොහොම හරි මේ මූල්‍ය අර්බුදයේ තියෙන ප්‍රශ්නය වසා දමලා කොහොම හරි මේකේ ගැටලුවක් නැති විදියට මේක පෙන්වන්න අවශ්‍යයි කියන තීරණයට ආවා. නමුත් ඇත්තටම එදා ඒ ගත්ත තීරණය බොහොම වැරදි තීරණයක්. ඒ නිසා තමයි මේ අර්බුදය මීට වැඩිය උග්‍ර වෙලා තියෙන්නේ. බැංකු නොයන ආයතනවල වැටීමට මේක හේතුව මේකයි. නමුත් මම මේක සඳහන් කරන්නට ඕනේ. අද හුඟක් අය මහා බැංකුව ගැන හුඟක් චෝදනා කළා. නමුත් එදත් මහා බැංකුවේ වෘත්තියේදීන් the professionals within the central bank එදත් මහා බැංකුවේ වෘත්තියේදීන් ඒ මහා බැංකුවේ වෘත්තියේදීන් මේ අර්බුදය ගැන කතා කරලා ආයතන ගැන සඳහන් කරලා රපොත්තු ඉදිරිපත් කළා මුදල් මණ්ඩලයට රපොත්තු ඉදිරිපත් කළා. නමුත් ඒ මුදල් මණ්ඩලයට ඉදිරිපත් කරපු රපොත්තු පවා ඒවා කියන්නේ කිසිම තීරණයක් එදා ගත්තේ නැහැ. ඒකට වග කියන්නට ඕනේ එදා හිටපු මහා බැංකුවේ අධිපති නිවාඩ් කඩ්බ්‍රාල් මැතිතුමත් එදා මේ රටේ මුදල් ඇමතිතුමා මහින්ද රාජපක්ෂ ඒකට වග කියන්න ඕනේ කියන එක සඳහන් කළ යුතුයි. මේ 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 ක්‍රියාවලිය නිසා තමයි මේ බැංකු නොවන ආයතනවල ෆයිනෑන්ස් කම්පනීස් වල අර්බුදයක් තිබුණේ. එපමණක් නොවේ නියජ්‍ය කතානායකතුමනි 2005දී මේ රටේ තිබුණ ෆිනෑන්ස් කොම්පැනි සංඛ්‍යාව 28යි. නමුත් 2014 අවසානය වෙනකොට ඒ 28 44ක් දක්වා වැඩි කරනු ලැබුවා. ඒ කියන්නේ 60%කින් ඒ ෆිනෑන්ස් කොම්පැනි වලට දුන්න ලයිසන් ප්‍රමාණය වැඩි කළා. ඒවා නොයේකොත් ඒ ඥාති සම්බන්ධතාවයන් තියෙන ඒ වගේම දේශපාලන අරමුණු වලින් දුන්න කියන එක සඳහන් කළ යුතුයි. අවුරුදු 10ක් තුලදී සියයට හැටකින් වැඩි කළා මේ ෆිනන්ස් කොම්පනි ලයිසන් අවුරුදු 70කට දුන්න ප්‍රමාණය අවුරුදු 10කින් 2005 ඉඳලා 2014 දී 160කින් වැඩි කළා මේ නිසා තමයි මේ අර්බුදය මෙහෙම උග්‍ර වුණේ එපමණක් නොමේ ලීසින් කොම්පනි ලයිසන් 6කුත් දුන්නා ඒ කාල පරිච්ඡේදය තුල මේ ලීසින් කොම්පනි ලයිසන් 6කුත් ලබා දුන්නා එනිසා අහිංසක තැන්පත් කරුවන්ට අහිංසක තැන්පත් කරුවන්ට බොහෝම ලොකු අසාධාරණයක් සිදු වෙලා තියෙනවා මම අද හුඟක් කතා අහගෙන හිටියා ඇත්ත තමයි සමහර අය ඒ අය විශ්‍රාම ගන්න ලබාගෙන තිබුණ ඒ මුදල් ප්‍රමාණය ඒ අයට අහිමි වුණා විශ්‍රාම සුවයෙන් ජීවත් වෙන්නට බෑ අපි අද ඇහුවා සමහර අය සියදිවි නසාගත්තා කියලා කිව්වා සමහර මහලු අයට නැත්නම් රෝගී අයට එයාට අවශ්‍ය ඒ සෞඛ්‍ය සේවාවන් ලබා ගන්නට බෑ සමහර දෙමව්පියන් බලාගෙන හිටියා දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඒවයට කරගන්නට බැරි වුණා මේක නිසා අපිත් ඒ අය එක්ක මේ අවස්ථාවේදී කනගාටු වෙනවා මෙවැනි දෙයක් සිදුවීම ගැන ඒ නිසා මේ අහිංසක අය මේ තත්වයට තල්ලු කළේ කවුද කියන ප්‍රශ්නේ තමයි අපි අහන්නට ඕනේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා උදේ කතා කරනකොට යෝජනාවක් කළා ඒ යෝජනාව ඇවිල්ලා එතුමා කිව්වා මුදල් ඇමතිතුමාගේ මැදිහත් වීමෙන් මහ බැංකුවත් ඒ වගේම තැන්පත් කරුවන්ගේ ඒ නියෝජිතයනුත් ඒ වගේම ඒ විපක්ෂයේ මන්ත්‍රීවරුත් එකඟ වෙලා මේක සාකච්ඡා කරලා යම් කිසි පිළියමක් දිය යුතුයි කියලා. අපි ඒ යෝජනාව පිළිගන්නවා. අපි ඒක කළ යුතුයි. මොකද මේ අහිංසක පුද්ගලයන්ගේ ඒ වේදනාව අපිට යම් කිසි විදියකින් තියුණු කරන්න පුළුවන් නම් අපි ඒක කළ යුතුයි. ඒක අපේ වගකීම. මේ අර්බුදයට කවුරු මේ අර්බුදය මෙහෙම අර්බුදය ඇති කළත් අද අපිට වගකීමක් තියෙනවා ඒ වේදනාව තියුණු කරන්න. ඉතින් මහ බැංකුව දැනට ක්‍රියාවලීන් කීපයක් අරගෙන තියෙනවා. පළවෙනි එක ඇවිල්ලා ඒ අය निराකරණය හා බලගැන්වීමේ දෙපාර්තමේන්තුවක් ආරම්භ කරලා තියෙනවා. Enforcement and Resolution Unit. ඒක ක්‍රියාකාරී ඒකකයක්. ඒ නිසා ද්‍රවශීලිතාවය අඩු වෙනකොට ඒ අයට පුළුවන් යෝජනා ඉදිරිපත් කරන්නට පුළුවන්. ඒ වගේම මහ බැංකුවේ රක්ෂණ ක්‍රමය පුළුල් කරලා තියෙනවා. ඉස්සර දුන්නේ සීමාව ඇවිල්ලා ලක්ෂ 3යි. ඒ කියන්නේ නැති වුණත් තැන්පතුව නැති වෙනව නම් රක්ෂණ ක්‍රමය හරහා ලක්ෂ 3ක් ලබා දෙනවා. නමුත් ඒක ලක්ෂ 6ට අපි මේ ළඟදී ඒ ලැබෙන ප්‍රමාණය සහනාධාර ප්‍රමාණය අපි වැඩි කරලා තියෙනවා. ඒ වගේම බැංකුවට තීරණයක් ගන්නට පුළුවන් මේ ආයතනයේ උග්‍ර ප්‍රශ්නයකට මුහුණ දෙනව නම් ඒ ආයතනය නැවත හදාගන්න බැරි නම් ඒ මුදල් මූල්‍ය ක්‍රමය ඉදිරියට ගෙනියන්න එහෙනම් ඒක ඈවර කිරීමේ තීරණයක් ගන්න පුළුවන් නීතිමය පියවර ගන්නට පුළුවන් ඒ වගේම මහ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලකුත් මහ බැංකුව විසින් දැන් දිගටම කරගෙන යනවා කියලා සඳහන් කරන්නට ඕනේ අපි දන්නම හුඟක් ආයතන ගැන කතා කළා අද මගේ සමහරක් ගැන යම්කිසි පිළිතුරු දෙන්න වෑයම් කරනවා සමහරක් ගැන පිළිතුරු දෙන්න අපි දන්නවා CIFL සමාගම ඒ සමාගමේ පියවර අරගෙන තිනවා ඒක දැන් නීතිපති දෙපාර්තමේන්තුවට බාර දීලා තිනවා එතන ප්‍රමාදයක් තිනවා කියලා කියන්නට පුළුවන් නමුත් අපි ඒක ශීඝ්‍ර කරන්නට ඕනේ මොකද එතන විශාල ගැටලුවක් ප්‍රශ්නයක් තිනවා මොකද ඒ ආයතනයේ අයට යම් කිසි මුදලක් හෝ ලබා දිය යුතුයි කියලා. නමුත් ඒක වසර 3කට විතර දැන් එතන නීතිපති දෙපාර්තමේන්තුවෙන් ක්‍රියාත්මක වෙලා නැහැ. ඉතින් ඒක නීතිපති දෙපාර්තමේන්තුව හරහා අපි විසඳන්න වෑයමක් තියෙනවා. ඒ වගේම අපි බැලුවොත් ETI ආයතනයේ දිහා බැලුවොත් ETI ආයතනය ගැන අද හුඟක් සාකච්ඡා වුණා ETI ආයතනය ගැන. දැන් මේ ETI ආයතනයේ මම ඒක ගැන දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. නමුත් අද මම ඒ ගැන මීට ප්‍රථමයෙන් සති දෙකකට උඩදී කතා කරපු නිසා, නමුත් අද මෙතන ප්‍රශ්න කීපයක් මාපු නිසා ප්‍රශ්න වලට ප්‍රමණක් පිළිතුරක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඇහුවා ඇයි මහා බැංකුව ඒ තැන්පතුකරුවන්ට දෙන්න ගෙවීම් ගෙවන එක වළක්වලා තියෙන්නේ කියලා. ඒකට හේතුව ඇවිල්ලා ETI ආයතනයේ සාමාන්‍ය අධිකාරී දැනුම් දුන්නා 2017 අප්‍රේල් මාසයේදී. එහි ද්‍රවශීලීභාවය අඩු නිසා ඒ අයට ගෙවා ගන්න බැහැ කියලා. එතකොට ෆයිනෑන්ස් බිස්නස් ඇක්ට් එක යටතේ 2011 ඒ පනත යටතේ මූල්‍ය ව්‍යාපාරික පනත යටතේ මහා බැංකුව ක්‍රියා කරලා තියෙනවා. ඒ නිසා තාවකාලිකව තමයි ඒ තැන්පතු ගෙවීම් නතර කරලා තිබෙන්නේ ඒ බලතල අනුව. එවැගේම සමහරු අද අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා මේක ගැන කතා කළා. මම නැවතත් ඒ කරුණ කියන්න කැමැති. පළවෙනි එක ඇවිල්ලා දැන් මේ ආයතනයේ ආයෝජකයෙක් ගෙනල්ලා නැවත මේ ආයතනය පණ ගන්වන්න තමයි තියෙන මූලික පියවර. ඉතින් පළවෙනි ආයෝජනය ඇවිල්ලා තිනවා. ඒ නිසා තමයි ජූනි 5 වෙනිදා ඉඳලා ඒ 10% නැත්තම් ඒ 106% අඩු ප්‍රමාණයක් තැන්පතුකරුවන්ට ගෙවන්නේ. බලාපොරොත්තු වෙනවා ඊළඟ ආයෝජනය එනකොට, ඒක මාසේ අවසන් වෙනකොට ජූනි මාසේ තවත් 10%ක් ගෙවන්න. ඊට පස්සේ 3 වෙනි ඒ ආයෝජනය එනකොට බලාපොරොත්තු වෙනවා මේ ආයතනය පණ ගන්වලා ඒකේ ක්‍රියාවලිය දිගටම කරගෙන යන්න. එතකොට සඳහන් කළා අවුරුදු 5කට සමහර වෙලට ඒ තැන්පතු ඒ අයට නොලැබෙයි කියලා. මම හිතන්නේ මෙතන තීරණ කීපයක් ගන්න වෙනවා. ඒ තීරණ ඇවිල්ලා එක්කෝ මේ ව්‍යාපාරය ප්‍රතිසංස්කරණය කරලා ඉන්ද්‍රියට ගෙනියනවනම් ඒ අයට බලාපොරොත්තුවක් ඇති වෙයි. සමහරාලාවට ඒ අයගේ මුළු ඒ තැන්පතුවම ලබා ගැනීමටත් ඒ වගේම පොලි මුදලක් ලබා ගැනීමට. නැත්තම් ඒ ගැන අසතුටු නම් වෙන්නේ මේ සමාගම ඈවර කරන්න ලික්විඩේට් කරන්න සිදු වෙනවා. ලික්විඩේට් කළොත් මේ සමාගම එතකොට මේකේ වත්කම් විකිණීමෙන් ලැබෙන්නේ බිලියන 11.5ක් පමණ. ඒ වගේම තැන්පතු රක්ෂණයෙන් ඩිපොසිට් ඉන්ෂුරන්ස් ස්කීම් එකෙන් රුපියල් බිලියන 9ක් පමණ ලැබෙයි. ඊට පස්සේ මේකේ ඈවර කිරීමෙන් ලැබෙන ප්‍රමාණය රුපියල් බිලියන 4ක් පමණ වෙයි. එතකොට අධ්‍යක්ෂකවරුන්ගෙන් දැනට සාකච්ඡාවල් 90 රුපියල් බිලියනයක් විතර ලැබෙයි. මුළු ප්‍රමාණය රුපියල් බිලියන 25.5ක් පමණ වෙනවා. නමුත් අපි දන්නවා මුළු තැන්පත්කරුවන්ගේ තැන්පතුන් රුපියල් බිලියන 33.5ක් වෙනවා. එතකොට අපිට පෙනෙනවා පරතරයක් තියෙනවා කියලා. තව විදිහකට කිව්වොත් 65% 70%ක් පමණ තැන්පතු කරුවෙක්ට තැන්පත් කරපු මුදලෙන් ලබා ගන්න පුළුවන් වෙයි. මේ ආයතනය ඈවර කළොත්, මේ ආයතනය සම්පූර්ණයෙන්ම ලික්විඩේට් කළොත් එපමණ ප්‍රමාණයක් තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා මේ ආයෝජකය ගැන සාකච්ඡාවක් අද තිබුණා. නොයෙකුත් අය නොයෙකුත් දේවල් කිව්වා මේ ආයෝජකය ගැන. මේ ආයෝජක ආයතනය ඇවිල්ලා බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් කොම්පැනියයි. මේක සිංගප්පූරුවේ ලියාපදිංචි කොම්පැනියක්. මේ කොම්පැනිය තමයි මේ ETI සමූහ ව්‍යාපාරය, ඒ කියන්නේ අතුරු සමාගම් ඇතුළුව ගන්නට යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ අය තමයි මේ මුලින් මේ ආයෝජනය කරලා තියෙන්නේ. අපිට මේ ජූනි 5 වෙනිදා ඉඳලා යම්කිසි මුදලක් තැන්පතුකරුවන්ට ගෙවන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට මේ සමූහ ව්‍යාපාරය තුල ස්වර්ණවාහිනී මීඩියා කොම්පැනියත් ඒ සමූහ ව්‍යාපාරය තුල තිබෙනවා. එතකොට මේකේ තියෙනවා විදේශිකයන්ට මේ වගේ බ්‍රෝඩ්කාස්ටිං නැත්නම් රූපවාහිනී ආයතනයක කොටස් 40%කට වැඩිය විකුණන්නට බෑ මුදල් ඇමතිතුමාගේ අනුමැතිය නොමැතුව. මුදල් ඇමතිතුමා ඒකට තාමත් අනුමැතිය දීලා නැහැ. ඒතර ඇහුවා මේ බ්ලූ සමිට් කියන ව්‍යාපාරය ගැන නොයෙකුත් කතන්දර කිව්වා. නමුත් මට මේක කියන්න තියෙන්නේ මෙපමණයි. මහා බැංකුව මේ ආයෝජකයාගෙන සොයලා බලලා තියෙනවා. මේවා සොයලා බලලා තියෙන්නේ මූල්‍ය සෝදිසි කිරීමේ ඒකකය නැත්තම් සෙන්ට්‍රල් බැංක් එකේ FIU එක ෆයිනෑන්ෂල් ඉන්ටෙලිජන්ස් යුනිට් එක හරහා තමයි මේක ගැන සොයලා බලලා තියෙන්නේ. එතකොට අනිකුත් FIUs වලින් වෙනත් රටවල්වල විදේශ රටවල්වල FIUs වලින් ලැබුණ විස්තර වලින් අද වෙනතෙක් තවමත් කිසිම ඍණ වාර්තාවක් ලැබී නැහැ කියන එක සඳහන් කරන්න පුළුවන්. මං ඒ වගේම මෙතන සඳහන් කරන්නට ඕනේ සමහර මන්ත්‍රීවරු කතා කරනකොට මුදල් ඇමතිතුමා ගැනත් කතා කරපු විදියට හරියට මුදල් ඇමතිතුමාටත් මේ ආයෝජනය පිළිබඳව යම්කිසි පුද්ගලික ගනුදෙනුවක් තියෙනවා කියන අදහසත් ඉදිරිපත් කරන්න වෑයම් කළා. නමුත් මං හිතන්නේ මේ වගේ රටේ ඉන්න මුදල් ඇමතිතුමාට කිසිම හේතුවක් නොමැතිව කිසිම විස්තරයක් නොමැතිව පහර ගැසීම ඇවිල්ලා රටේ ආර්ථිකයට පහර ගැසීමක්. ඉතින් මං හිතන්නේ මන්ත්‍රීවරු එවැනි දෙයෙන් වැළැක්විය යුතුයි කියන එක තමයි මගේ මතේ. ETI ආයතනයට අමතරව තවත් ආයතන ගණනාවක් ගැන කතා කරන්න නමුත් තව මම එකක් දෙකක් ගැන කතා කරන්නට යනවා. එකක් ඇවිල්ලා ස්ටෑන්ඩඩ් ක්‍රෙඩිට් ෆයිනෑන්ස් ආයතනය. මේ ස්ටෑන්ඩඩ් ක්‍රෙඩිට් ෆයිනෑන්ස් ආයතනයට සිදු වුණ මේ ක්‍රියාවලිය ගැන. මේ ස්ටෑන්ඩඩ් ක්‍රෙඩිට් ෆයිනෑන්ස් ආයතනයෙන් එන්ට්‍රස් හෝල්ඩිංස් ආයතනයට රුපියල් බිලියන 2.5ක් දුන්නා. දීලා 65%ක කොටස් ලබා ගත්තා. මේ මුදල ලබාගෙන ඊට පස්සේ ඒක ඉන්ට්‍රස් හෝල්ඩිංස් කම්පැනියෙන් ඒක ඉන්ට්‍රස් ලිමිටඩ් කියන කම්පැනියට ඒ මුදල දැම්මා. ඒ කම්පැනි ඇවිල්ලා මේ බැඳුම් කර ඒවා පිළිබඳව ගනුදෙනු කරන කම්පැනියක් වෙනවා. එතකොට මේ කම්පැනිය ඒ මුදල අරගෙන ඒ මුදල බැඳුම් කරවලට දැම්මේ නැහැ. කොළ කෑල්ලක් අනිත් කම්පැනියට දීලා ඒ මුදල ඒ අය ලබාගෙන තියෙනවා. මං හිතන්නේ මේ මුළු ක්‍රියාවලියම සමහර විට පැය 24කින් පැය 48කින් සිදුවෙච්ච ක්‍රියාවලියක් වෙන්න ඇති කියලා මම සැක කරනවා. මේක ගැන දැන් සුවාගෙන යනවා. මං හිතන්නේ මේක සුවාගෙන ගිහිල්ලා මං හිතන්නේ ඒ පොලිසියෙන් අපිට දැනගන්න පුළුවන් වෙයි. ඉතින් මේ මුදල අනිවාර්යෙන්ම අරගෙන තියෙනවා මේ රුපියල් බිලියන 2.5ක්. එතකොට මේ ස්ටෑන්ඩඩ් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස් ලිමිටඩ් කියන ආයතනයේ මේ දුප්පත් තැන්පත් කරුවන්ගේ මුදල සොරාකාලා තියෙනවා. මේ දුප්පත් තැන්පත් කරුවන්ගේ මුදල සොරාකාලා තියෙනවා. එතකොට මේ එන්ට්‍රස් සමාගම මේ සොරාකාලා තියෙන්නේ රාජ්‍යයේ සුරකම් නොදී ඒව දෙනවා කියලා, ඒව වල ආයෝජනය කරනවා කියලා. නමුත් ඒව ගන්නෙ නැතුව රාජ්‍ය සුරකම් ගන්නෙ නැතුව මුදල අරගෙන කරනවා කියලා. හරිද? කොල්ල කාලා මුදල් සොරකම් කරලා මේකේ අයිතියත් ලබාගෙන තියෙනවා. නමුත් මේ එන්ට්‍රස් ආයතනේ ලබාගෙන තියෙන්නේ මේ රුපියල් බිලියන 2.5 විතරක් නෙමෙයි. රුපියල් බිලියන 10ක් ලබාගෙන තියෙනවා. මේක ලබාගෙන මේ එන්ට්‍රස් ආයතනේ අධ්‍යක්ෂකවරු අතරින් මේ සභාවේ මන්ත්‍රීවරුන්ගේ සහෝදරයොත් ඉඳලා තියෙනවා. අද ඉන්නේ විපක්ෂයේ, අද ඉන්නේ ඔය පොදු විපක්ෂයේ ඉන්න කට්ටිය, ඒ අයගේ සහෝදරයොත් මේක සඳහන් වෙලා සිටිනවා අධ්‍යක්ෂකවරු හැටියට. මම කොච්චර පෙළඹ වුණත් නම් කියන්නේ නැහැ. නමුත් මම ඒක කියන්න හේතු ඇවිල්ලා මෙතන ඇවිල්ලා සුදනෝ වගේ කතා කළා මේ ආයතන ගැන කඩාවැටීම් ගැන. මේ කඩාවැටීම් සිදු වුණේ පසුගිය රජයේ කාලයේදී. මේව වසාගෙන ගියා, කාලයකට වසාගෙන ගියා, හොරකම් සිදුවේගෙන ගියා. මේ අය බලයේ ඉන්නකොට තමයි, ඒ බලයේ ඉන්නකොට තමයි මේ එක එක ආයතන වලට ගිහිල්ලා කිව්වේ මුදල් දෙන්න, බැඳුම් කරවල රජයේ බැඳුම් කරවල දානවා කියලා. ඊට පස්සේ ඒ මුදල් හොරකම් කළා. අද වෙනස මේච්චරයි. අද වෙනස නියෝජ්‍ය කතානායකතුමනි, අපි කිසිවක් සංගවන්නේ නැහැ. තියෙන විදියටම මේක කියනවා. මේකයි තියෙන ප්‍රශ්නය. අපි මේක සංගවන්නේ නැහැ.
තියෙන විදිහටම මේක කියන හැමෝම දැනගත යුතුයි ඇත්තටම මොනවද සිදුවෙලා තියෙන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි අද සාකච්ඡා කරනකොට අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ඉඳලා තවත් මන්ත්‍රීවරුත් මේක සඳහන් කළා. මේ ප්‍රශ්නය තියෙන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ ෆයිනෑන්ස් කම්පැනි වල විතරක් නෙමෙයි මයික්‍රෝ ෆයිනෑන්ස් කම්පැනි වල විතරක් නෙමෙයි සමූපාකාර ව්‍යාපාරවලත් මේ ග්‍රාමීය බැංකු කියලා බැංකු හදාගෙන ඔය බැංකුවලත් මේ ප්‍රශ්නය තියෙනවා කියලා. අද සමහර කතිකයන් මේ බැංකු කීපයක්ම රට තුළ සඳහන් කළා. සඳහන් කළා කිව්වා මේ වගේ හොරකම් ක්‍රියාවලින් සිදුවෙලා තියෙනවා කියලා. මම එකක් සඳහන් කරන්න කැමති. අවිසාවේල්ලේ නැගෙනහිර හේවාගම කෝරළේ විවිධ සේවා සමූපකාර සමිතියේ ග්‍රාමීය බැංකුවේ සිදු ඇති මූල්‍ය අක්‍රමිතාවය. දැන් මේ අහිංසක මිනිස්සු විවිධාකාර පීඩාවලට ගොදුරු වී සිටිනවා, වේදනාවෙන් සිටිනවා. මේකේ අධ්‍යක්ෂක මණ්ඩලය ජනතාව අතරේ වෙන වෙන මත ඇති කරන්නට හදනවා. මෙතන ඇත්තටම සිදු වෙලා තියෙන නියෝජ්‍ය කතානායක තුමෙනි රුපියල් කෝටි 53.8ක මුදලක් රුපියල් කෝටි 53.8ක මුදලක් මේ අය ගිහිල්ලා ඔය එන්ට්‍රස් සිකියුරිටිස් කම්පැනියේ යොදවලා තිනවා. ඒ අයව ද්විතීයක වෙළඳපොළ නියෝජිත ආයතනයක් වෙනවා මේ එන්ට්‍රස් සිකියුරිටිස් කම්පැනිය. ඒකේ හරහා කටයුතු කළා. ඉතින් මෙතන අපිට තියෙන සැකේ ඇවිල්ලා මේ ග්‍රාමීය බැංකුවේ අධ්‍යක්ෂකවරු ඒ අධ්‍යක්ෂකවරුයි එන්ට්‍රස් සමාගමේ අධ්‍යක්ෂකවරුයි අතරේ සමහරාලාවට ගනුදෙනුවක් අනිවාර්යයෙන්ම තියන්න ඇති. සභාපතිවරයා මේ ග්‍රාමීය බැංකුවේ ලේකම්වරයා සාමාන්‍ය අධිකාරී මේකට වග කියන්න ඕනේ. තනතුරු ගත්තා වගේ නෙමෙයි මේ වලට නීතිමය පියවර ගන්නවා. මම ඉල්ලනවා ඒ තැන්පත් කරුවන්ගෙන් ඒ අයත් ගිහිල්ලා නීතිමය පියවර ගන්න ක්‍රියාත්මක කරන්න ඕනේ. මහා බැංකුව දැනටම එන්ට්‍රස් සිකියුරිටි සමාගම ගැන නීතිමය පියවර අරගෙන යනවා. තන්පැතුකරුවන්ට මේ නීතිමය පියවර ගන්න පුළුවන්. එන්ට්‍රස් සමාගමේ අධ්‍යක්ෂවරු එකතු වෙලා කරපු වැඩක් වගේ තමයි මේක නම් අපිට පෙනෙන්නේ. ඒ වගේම අද වෛද්‍ය රමේෂ් පතිරණ මන්ත්‍රීතුමා කතා කරනකොට ඔහු යෝජනාවක් කළා. ඔහු කිව්වා මේ බැංකුව කියන වචනය දිගින් දිගටම පාවිච්චි වෙනවා කියලා. එතකොට ඇත්තටම ජනතාව හිතනවා බැංකුවක් නම් එනම් ස්ථාවරයි, මුදල් දැම්මට ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් මේ බැංකුව කියන වචනය මගේ අදහසත් එතුමගේ අදහසම වගේමයි. බැංකුව කියන වචනය පාවිච්චි කරනවා නම් ඒක මහා බැංකුවේ අධීක්ෂණය යටතේ තිබිය යුතුයි. මගේ අදහසත් ඒකයි. නියෝජ්‍ය කතානායකතුමෙනි සමෘද්ධිය බෙදනවා. නමුත් සමෘද්ධිය බැංකුව කියලත් පනතක් ගෙනල්ලා මහා බැංකුවේ අධීක්ෂණයෙන් පිට තවත් බැංකුවක් තබාගෙන යනවා. අද ඒක ගැන කතා කරලා කියනකොට ඒක මහා බැංකුවේ අධීක්ෂණයට ගන්න කියලා. එතකොට වෙන තර්කයක් ඉදිරිපත් කරලා කියනවා නෑ, ඒක සංවර්ධනයට අවශ්‍යයි. මහා බැංකුවේ අධීක්ෂණයට ගියොත් සංවර්ධනයට ඒක අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන් කියලා. නමුත් අපිට ප්‍රශ්නයක් නැහැ වෙන ආයතනයක් තියෙනවට. නමුත් මේ බැංකුව කියන වචනය පාවිච්චි කරන්න එපා කියලායි මම කියන්නේ. එහෙනම් ඒක වෙනම පනතක් යටතේ තියෙන්න පුළුවන්. ඒක වෙනම ක්‍රියාවලියක යෙදෙන්නට පුළුවන්. නමුත් බැංකුවක් නම් තැන්පතු ගන්නවා නම් මහජනයාගෙන්, එහෙනම් මහා බැංකුවේ අධීක්ෂණය යටතේ ආ යුතුය කියන එක මගේ මතෙත්. ඒ නිසා මේ ග්‍රාමීය බැංකුව ගැනත් අපිට කතා කරන්න සිදු වෙනවා. බැංකුවක් නම භාවිතා කරනවා නම් අධීක්ෂණය කළ යුතුද නැද්ද කියන එක අපිට නැවතත් හිතන්න වෙනවා. ඉතින් මම මීට වැඩිය දීර්ඝව කතා කරන්නේ නැහැ. අවසානයෙන් කරුණක් දෙකක් කියලා අවසන් කරන්නට යනවා. අද තව මතයක් ඉදිරිපත් වුණා. බැංකුවක තැන්පතුවක් ගන්නකොට ණය මුදලක් දෙනකොට විශාල පරතරයක් තියෙනවා කියලා, පොලියේ පරතරයක් තියෙනවා කියලා. ඒ කියන්නේ බැංකුවේ ඕවර්හෙඩ් එක, මං හිතන්නේ මේකත් කිව්වේ දිසානායක මන්ත්‍රීතුමාමයි, ඕවර්හෙඩ් එක විශාලයි කියලා. ඒතර ඒ ඕවර්හෙඩ් එක විශාලයි, ඒ ඕවර්හෙඩ් එක අඩු කරගන්න පුළුවන් වුණොත් ඒක ණය දෙන පොලි ප්‍රතිශතය පහළට ගේන්න පුළුවන් කියලා. ඒක ඇත්තක් තියෙනවා. මොකද දකුණු ආසියාවේ රටවල් එක්කවත් සසඳනකොට අපේ පරතරය වැඩි පරතරය අඩු කරන්නට ඕනේ. ශ්‍රී ලංකාව ඇවිල්ලා භූගෝලිකව බොහොම කුඩා රටක් ආසියාවේ අනිත් රටවල් එක්ක සසඳනකොට අපි සාමාන්‍යයෙන් නගරයක් පහු කරගෙන යනකොට මේ රටේ ඕනෑම තැනක අපිට පේනවා එක දිගටම බැංකු පහ හයක් සමහරට එක පේලියටම එතන තියෙනවා. මේ බැංකු සියල්ලන්ගේම පහේ එකම සේවාවන් ලබා ගන්නට පුළුවන්. නමුත් මේ බැංකු ඔක්කොම මේ වගේ ශාඛාවල් විවෘත කරලා තියෙනවා. ශාඛාවල් විවෘත කරලා ඒ අය ආයෝජනය කරලා තියෙනවා. හුඟක් මුදල් ආයෝජනය කරලා තියෙනවා. ඇත්තටම මේක ඇවිල්ලා අනවශ්‍ය ආයෝජනයක් කියලා කියන්නට පුළුවන්. ඉරෂනල් ඩුප්ලිකේෂන් එකක් කියලා කියන්නට පුළුවන්. ඉතින් මේක අඩු කරන්න අවශ්‍යයි. ඒ බැංකුවේ ඕවර්හෙඩ් එක පහළට ගේන්න නම් මේක අඩු කරන්නට ඕනේ. ඉතින් මේ ෆිනෑන්ස් කොම්පනි 28-45 කරන්නවත් මේ තියෙන බැංකු ගාන දෙගුණය කරන්නවත් අවශ්‍යතාවයක් නැහැ. ඇත්තනම තියෙන අවශ්‍යතාවය මේකයි. අද මුදල් ගනුදෙනුව කරන්නේ මේ බැංකු හරහාවත් ශාඛාවල් හරහා විතරක් නෙමෙයි. මුදල් ගනුදෙනුව කරනවා ATM මැෂින් එක හරහා. මුදල් ගනුදෙනුව අද මොබයිල් එක හරහා කරන්නට පුළුවන්. ඒ මුදල් ගනුදෙනුව මොබයිල් එක හරහා කරන නිසා අද අපි දන්නවා මත්ද්‍රව්‍ය ගනුදෙනුවත් මොබයිල් එක හරහා සිදු වෙනවා. මොකද තාක්ෂණය දියුණු වෙනකොට හොරුත් තාක්ෂණය භාවිතා කරනවා. ඒක නියාමනය කරන්න ක්‍රමවිධි තියෙනවා. ඒ ක්‍රමවිධි ක්‍රියාත්මක කළ යුතුයි. එනිසා අද තාක්ෂණය භාවිතා කළා බැංකු සේවාවල් රට වටේ හැම තැනම ගෙනියන්නට පුළුවන්. ඒ වැය වෙන මුදල අඩු කරලා. එනිසා අපේ රජය අපි ප්‍රතිපත්තියක් හැටියට පිළිගන්නට වෙනවා මේ බැංකු අපි එකතු කළ යුතුයි කියන එක. බැංක් කොන්සොලිඩේෂන්, බැංකු අපි එකතු කළ යුතුයි කියන න්‍යායට එන්න ඕනේ. ඒ කියන්නේ බැංකු එකතු වෙනවනම් අපි ඒකට සහයෝගය දෙන්න ඕනේ රජයක් හැටියට. මොකද සහයෝගය දුන්නොත් රජයක් හැටියට ඒකේ වාසිය තැන්පත්කරුවටත් ණය ගන්න පුද්ගලයාටත් ඒක ලැබෙනවා. ඒ නිසා මේක ප්‍රතිපත්තියක් හැටියට අපි පිළිගත යුතුයි. අපි ඒ වගේ ක්‍රියා කරන්නට ඕනේ. අද කතා කළා මේ ආර්ථිකය දුර්වල වෙලා තියෙනවා කියලා. ඇත්තටම මැක්‍රෝ ආර්ථිකය ගත්තොත් අද ශක්තිමත් වෙලා තියෙන්නේ. එදා අයවැය පරතරය විශාල අයවැය පරතරයක් තිබුණා. 7%, 6% එවැනි අයවැය පරතරයක් තිබුණා. අද ඒක 5%ට අඩු වෙලා තියෙනවා. නියඟය තිබුණ නැත්නම්, ජලගැල්ම තිබුණ නැත්නම් 4.6%. මේ 2017 මේ අවුරුද්දේදී අපි බලාපොරොත්තු වෙනවා ඒක 4.6%ට ගේන්න. 2020 වෙනකොට 3.5%ට ගේන්න. අපි රජේ බාර ගන්නකොට රජේ ආදායම, මුළු ආදායම අඩු වෙලා තිබුණේ. දළදේශීය නිෂ්පාදනයෙන් 11.5%, 12% අතර තිබුණේ. අද ඒක 15%කට කිට්ටු වෙන්නට යනවා. එතකොට මොනවද මේ මුදලෙන් අපි කළේ? මේ මුදලෙන් තමයි අධ්‍යාපනයට කරලා තියෙන දේවල් කරලා තියෙන්නේ. ළඟම පාසල හොඳම පාසලට අපි ආයෝජනය කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ රටේ පාසල් යන හැම දරුවෙකුටම 145%කට රක්ෂණ ආවරණයක් දීලා තියෙනවා, සුරක්ෂා කියලා. කිසිම රජයක් කවදාවත් දීලා නැති මේ වගේ ආවරණයක් දීලා තියෙනවා. අද ඒ මව්වරුන්ට රෝහලකට ගෙනියලා ඒ රෝහලේ බිල ගෙවා ගන්න 1,200,000 වෙනකන් ලබා ගන්නට පුළුවන් රක්ෂණයක් දීලා තියෙනවා. ඒක විතරක් නෙමෙයි, ඒ දෙමව්පියෙක් නැති වුණොත් ඒකටත් ඒ රක්ෂණය හරහා යම් කිසි මුදලක් ඒ දරුවගේ වියදම සඳහා මේ රක්ෂණය හරහා ලැබෙනවා. අද අපි සෞඛ්‍ය සේවයට ආයෝජනය කළ තේ ප්‍රමාණය හදාගෙන යන රෝහල් ප්‍රමාණය මම ඒ විස්තර කරන්න යන්නේ නැහැ. නමුත් විශාල ආයෝජනයක් කරලා තියෙනවා සෞඛ්‍යයටයි, ඒ වගේම අධ්‍යාපනයටයි. දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට අපි ඉදිරියට ගිහිල්ලා තියෙනවා. පසුගිය වසර 10ේදීම ක්‍රමක්‍රමයෙන් අඩු වුණා. නමුත් මේ වසර 3දී මේක ක්‍රමක්‍රමයෙන් අපි ක්‍රමක්‍රමයෙන් මේක අපි වැඩි කරලා තියෙනවා. ඉතින් නියෝජ්‍ය කථානායක තුමෙනි, මේ මුදල හරියට පාවිච්චි කරලා තියෙනවා. අද මේ රටේ හුඟක් වයසට යනවා, දීර්ඝ ලෙස ජීවත් වෙනවා හුඟක් අය. ලෝකේ fastest aging population කියලා කියන වයස්ගත වෙන සමාජය කියලා කියන ශ්‍රී ලංකාව. ඊයේත් මම අවුරුදු 100ක උපන්දිනයක් සමරපු කෙනෙක්ගේ නිවසට ඊයේත් මම ගියා. ඒ අද පැනඩෝල් පෙත්ත අපි 50%කින් අඩු කරලා තියෙනවා. අපි ගත්තොත් ඕනෑම ප්‍රධාන ගත්තොත් පෙත්තක් ගත්තොත් බෙහෙත් පෙත්තක් ගත්තොත් ඒක විශාල ප්‍රමාණයකින් අඩු කරලා තියෙනවා. මම ඒ විස්තර ඔක්කොම කියන්න යන්නේ නැහැ. කරන්න කොහොමද පුළුවන් වෙලා තියෙන්නේ? ඒක ගිහිල්ලා ගියොත් රෝහලකට ගිහිල්ලා ඒක ගත්තොත් ඒක නොමිලේ ලැබෙනවා. ඇස්කාචයක් ගන්න ගියොත් විශාල ප්‍රමාණයකින් අඩු කරලා තියෙනවා 45-75 අතරේදී. ස්ටෙන්ට් එකක් ගන්න ගියොත් අපි ඒක ලක්ෂයකින් අඩු කරලා තියෙනවා. ඒ වගේම අපි ගන්න ගියොත් අපි මොකක් කර ඔපරේෂන් එකක් කරන්න ගියොත් ඒකේ මුදල අඩු කරලා තියෙනවා. සෞඛ්‍යයට වියදම් කරලා තියෙන ප්‍රමාණය අප්‍රමාණයි කියලා කියන්න පුළුවන්. මේ කාලය තුලදී ආනායනයේ 11%කින් 2017 වැඩි වුණා. දීවර ආනායනයේ 40%කින් වැඩි වුණා. විදේශ විනිමය ශේෂය රුපියල් බිලියන 19යි. විශාලම ශේෂය පසුගිය දශක ගානේවත් අපි දැකලා නැහැ. මෙච්චර විශාල වැඩිවීමක් දැකලා නැහැ. ප්‍රාථමික අතිරික්තය 1956න් පස්සේ පළවෙනි වතාවට මේ රටේ ධන අතිරික්තයක් ඇති වෙලා තියෙන 1956න් පස්සේ. ඒ වගේම පසුගිය ජනවාරි මාසයේ ඉඳලාම උද්දමනය ක්‍රමක්‍රමයෙන් අඩුවේගෙන යන අපේ සංඛ්‍යා ලේඛන නෙමෙයි මහා බැංකුවේ සංඛ්‍යා ලේඛන. මම මේ සභාවට කියන්නට කැමති පසුගිය කාලේ වගේ නෙමෙයි මහා බැංකුවයි රජයයි එකක් අනිකට ස්වාධීනව ක්‍රියාත්මක වෙගෙන යනවා. මේ ඒ අයගේ මේ දත්තවලින් මම මේක සඳහන් කරන්නේ. ඒ වගේම විදේශ ආයෝජනය ඩොලර් බිලියන 1.9යි ලංකා ඉතිහාසයේ වැඩිම ආයෝජනය ලැබිලා තියෙන්නේ 2017 කියන එකක් සඳහන් කරන්නට ඕනේ. අද හම්බන්තොට වරායෙන් රුපියල් මිලියන 300යි 1.9න් 0.3යි හම්බන්තොට වරායෙන්. ඒක තයින් කරන්න 8 රුපියල් බිලියන 1.6ක් ලැබුණා. හම්බන්තොට වරාය ඉවත් කළත් විශාල ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඒ නිසා අපිට හම්බන්තොට වරාය ගැන කතා කරමු නිසා මන්ත්‍රී තුමනි, එදා මම හම්බන්තොටට ගියා, මත්තල ගුවන්තොටුපළට ගියා, වරායට ගියා. එදා ගුවන්තොටුපළට යනකොට එක මගියෙක්වත් ගුවන්තොටුපළේ හිටියේ නැහැ. එතනින් බැහැලා වරායට ගිහිල්ලා එනකොට තමයි අර තුවක්කුවක් එල්ල කරගෙන පුද්ගලයෙක් ආවේ. පස්සේ තමයි දැනගත්තේ එදා එතුමා හම්බන්තොට නගරාධිපති කියලා. දේශපාලනට අලුත් නිසා මම ඇඳුරුවේ නැහැ කවුද කියලා. බැස් එකෙන් පැනලා යනකොට තමයි දැනගත්තේ මෙතුමා ඇවිල්ලා හම්බන්තොට නගරාධිපති කියලා. එදා මම එතකොට තමයි දැනගත්තේ. නමුත් අද නියෝජ්‍ය ඇමති කෙනෙක් වුණත් අවුරුදු 4කට පස්සේ තමයි ඒ නඩුව හම්බන්තොට උසාවියට ගිය මාසේදී ආවේ. මම හම්බන්තොට උසාවියට ගිහිල්ලා එතන කරුණු කිව්වා. ඒක පිළිබඳව කරුණු කිව්වා. අවාසනාවකට එතුමා අදත් එතන නගරාධිපතිතුමා වෙලා සිටිනවා. නමුත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපි ඒ ස්ථාවරය තුල තමයි සිටින්නේ. අපි වෙන්න පුළුවන් පහුගිය කාලේ ඉතින් හුඟක් අය එක එක දේවල් කළා. මං හිතන්නේ සමහර අය ටිකෙන් දැන් හොඳ පැත්තට මාරු වෙලා තිනවා කියලා සදහට කරන්නට ඕනේ.
ඔබතුමා දැන් අවසාන
කරනවා. මං අවසන් කරනවා. ඉතින් අද හුඟක් අය කතා කරනකොට කිව්වේ කතාව මොකද්ද? ආර්ථිකය කඩා වැටිලා කියලා. ශක්තිමත් තැනක අද ආර්ථිකය තියෙනවා. ඒ නිසා අපිට අද පුළුවන් මෙතන ඉන්න තැන ඉඳලා මේ අපේ වර්ධන වේගය වැඩි කරන්න. එදා ආසියාවේ වර්ධන වේගය ඉහළ වර්ධන වේගයක් තිබුණේ චීනයේ 10යි 11යි, ඉන්දියාවේ 7යි 8යි තිබුණේ. නමුත් අද ඒවා බැහැලා තියෙන්නේ 6ට 7ට බැහැලා තියෙන්නේ. ඒ නිසා සාපේක්ෂව එදා අපිට 7 තිබුණා, අද අපි ඒක 4ට වැටිලා තියෙනවා. නමුත් 2018 දී ඒ දළ දේශීය නිෂ්පාදනයේ ආර්ථික ඒ වේගයේ වැඩිවීම 5% ඉක්ම යනවා කියලා සඳහන් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට ලබා දුන්න කාලය පිළිබඳව.
බොහොම ස්තුතියි. ගරු ජයම්පති වික්‍රමාර්ථ මන්ත්‍රීතුමා.
කතානායකතුමනි, පළමුවෙන්ම නියෝජ කතානායක ධුරයට තෝරා ගන්නා ලද ඔබතුමාට මගේ සුභාසිංසනය පළ කර සිටීම මගේ යුතුකමක්. ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඉතාමත්ම ජනප්‍රිය මන්ත්‍රීවරයෙක්. ඒ වගේම නිහතමානී සහ ඉතාමත්ම නිහතමානී අවංක කෙනෙක් හැටියට අපි කවුරුත් පිළිගන්න කෙනෙක්. නිසා ඔබතුමා මෙම වැදගත් ධුරයට පත්වීම අපි කවුරුත් අපිට අපි කාට සතුටක් ඔබතුමාගේ ඒම කටිකතු තාවත්ම සාර්ථක වේවා කියලා මම පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. අද මුළු දවසම මුළු හවස් වරුවේම අපි මේ ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් මන්ත්‍රීවරු ඉදිරිපත් කරපු කරුණු අනුව මම හිතන්නේ අපි කනගාටු වෙන්නට ඕනේ. මේ මූල්‍ය ක්ෂේත්‍රයේ සිදුවලා තිබෙන මේ තත්ත්වය පිළිබඳව නොයෙකුත් බැංකුව නිසා බැංකු හේතුවෙන් නොයෙකුත් මූල්‍ය ආයතන නොයෙකුත් සෞම්පකාර සමිති ආදිය පිළිබඳව දීර්ඝ වශයෙන් උදාහරණ ගෙනල්ලා නම්ගම් සඳහන් කළ සමහරු නම්ගම් කියන්නේ නැතුව විස්තර කිව්වා. මෙතන අපි කනගාටු වෙන්නට ඕන තත්ත්වයක් අද මේ මතුවලා තිබෙන්නේ. එම නිසා අද මම හිතන ප්‍රතිපත්ති මේ කරුණු ගැන දීර්ඝ වශයෙන් සඳහන් කරුවා. අපිට පෙනෙන එක දෙයක් තමයි මේකට එකම එක හේතුවක් තමයි නියාමනයක් නැතිකම. අපේ නීතිවල දුර්වලකම් තියෙනවා. ඒ වගේම නියාමනයක් නැතිවීම ප්‍රධාන හේතුවක් ලෙස අපිට පෙනියනවා. ඊළඟට නියාමනය පමණක් නෙවෙයි නැතිවීම පමණක් නෙවෙයි මේ දූෂණ පිළිබඳව මේ සිදු වී තිබෙන මහා වැංචා පිළිබඳව ප්‍රමාණවත් ලෙස පරීක්ෂණ කරලා නැහැ. ඇදිලා ගිහින් තියෙනවා. අවුරුදු ගණන් ඇදිලා යනවා. ගරු නියෝජක කතානායකතුමනි, මට මතක් වෙනවා දකුණු අප්‍රිකාවේ තිබුණු නඩුවක් පිළිබඳව සුප්‍රසිද්ධ නඩුවක් මක්වන් යාන එම නඩුවේ නම. එම නඩුවේ ප්‍රශ්නයක් මතුවුණා. මතුවුණ ප්‍රශ්නය තමයි මරණ දණ්ඩනය තිබිය යුතුද නැද්ද කියලා. දකුණු අප්‍රිකානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණය කිව්වා මරණ දණ්ඩනය තියෙනවද නැද්ද කියන එක මේ ප්‍රශ්නේ. ඔවුන් කියා සිටියා රටේ මිනිස්සුන්ට තේරෙනවා නම් වරදක් කෙරුවහම ඒ වරද පිළිබඳව නිසි ලෙස පරීක්ෂණ පවත්වනවා, වරද කරපු මිනිහට විරුද්ධව නඩු පැවරෙනවා සහ වරද කරපු මනුස්සයාට දඬුවමක් ලැබෙනවායි කියලා. එහෙමනම් දඬුවමේ ප්‍රමාණය නෙමේ ප්‍රශ්නේ, මරණ දඬුවමද ජීවිතාන්තය නෙවෙයිද කියන එක නෙමේ ප්‍රශ්නේ. වරද හරියට පරීක්ෂණ වෙලා ප්‍රොසිකියුට් කළා, නඩුව පැවරිලා වැරදිකාරය වෙලා දඬුවම් දිනවා නම් ඒක තමයි ඉංග්‍රීසියෙන් කියනවා නම් that is the best deterrent against crime. මේ පිළිබඳවද මට කියන්න තිබෙන්නේ එයයි. අපි නීති තද කරන්නට ඕනේ, දඬුවම් නියම කරන්න ඕනේ, ඔක්කොම ඇත්ත. නමුත් හරියට පරීක්ෂණ වෙන්නේ නැත්තම් දිගට ඇදිලා යනවා නම් අන්තිමට අවුරුදු 10-15 යනවා නම් එහෙම වැරදිකරු දඬුවම් ලැබෙන්න, එමනම් අපි කොහෙද ඉන්නේ කියලා අපිට හිතා ගන්නට පුළුවන්. මම විශේෂයෙන් සඳහන් කරන්න කැමති මේ එක සමූපකාර සමිතියක් පිළිබඳව. වත්තේ ගෙදර සක්කසුරුවම් සහ නාය ගනුදෙනු සමූපකාර සමිතිය. මහරගම් ප්‍රදේශයේ රුපියල් කෝටි 66ක තැන්පත් තිබෙනවා. බාහිර තැන්පත්කරුවන්ගේ කෝටි 66ක්. ඒ බොහෝ තැන්පත්කරුවන් බොහොම අමාරුවෙන් මුදල් හොයාගත්ත අය. තමන්ගේ EPF එක තැන්පත් කරපු අය. නැත්තම් අවුරුදු ගාණක් තිස්සේ එකතු කරපල් මුදල් තැන්පත් කරපු අය. මේකේ හිටපු සභාපති නන්දසිරි විනෝද හේවා. එයා කෝටි 6ක ණයක් දෙනවා එයාගේ පුතාට. කොහොමද වැඩේ? පුතාගේ නම සුමින්ද විනෝද හේවා. ණය දෙනවා තව කෙනෙකුට ප්‍රියන්ත නිශාන්ත කියලා. ප්‍රියංග නිශාන්ත කුමාර කෝටි 6ක ණය දෙනවා. පසු කාලෙක ප්‍රියංග නිශාන්ත කුමාර එම සමිතියේම ලේකම් බවට පත් වෙනවා. මුදල් ගෙව්වේ නැහැ. ඉන්පස්සේ මේ නිශාන්ත කුමාර කියන පුද්ගලයා ලේකම් කියන්නේ ණය ගත්ත මිනිහා. ණය ගත්ත අරන් නොගෙවලා පසුව ලේකම් වුණ මිනිහා. ණය උකස් ඔප්පුවක් අවලංගු කිරීමේ ප්‍රකාශන ඔප්පුවක් දෙනවා. සල්ලි ගෙවලා නැහැ. නියෝජක කතානායකතුමනි. එයා මගේ ළඟ තියෙන අංක 14.992 සහ 9.3 යන ප්‍රකාශන ඔප්පු. එයා කියනවා මේ වත්තේ ගෙදර අවස්ථානයේ පදිංචි සීමා සහිත වත්තගෙදර සකසුරුවම් හා නායක ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිතියේ ලේකම් පදවිය දරන වර්තමාන නිලධාරී ප්‍රියංග නිශාන්ත කුමාර වන මම මෙසේ ප්‍රකාශ කර සිටිමි. එයා කියනවා මේ සමිතියෙන් වත්තගෙදර සුමින්ද විනෝද හේවා, ඒ කියන්නේ සභාපතිගේ පුතා, සහ අංක 34 පදින්තේ ප්‍රියංග නිශාන්ත කුමාර, ඒ කියන්නේ ඔප්පුවෙන් ප්‍රකාශ කරන මිනිහා, එයාම ණය අරන් තියෙනවා. එයාම කියනවා එයයි සභාපතිගේ පුතයි තවත් කෙනෙක්. අපි තුන්දෙනා එකතු වෙලා කෝටි 6ක් ගත්තා. දැන් අපි මේ මුදල ගෙවලා තියෙන්නේ. හැබැයි මේ ඔප්පු හැම හොයාගන්න නැහැ. ඔප්පු හොයාගන්න නැහැ කියනවා. දැන් අංක 410 දරන ණය ඔප්පුවේ මුල් පිටපත දැනට ඉහත කී සමිතිය වෙත හෝ මා වෙත නොමැති හැයි, එම ඔප්පුව අවලංගු කිරීම සඳහා උගස් අවලංගු කිරීමේ ප්‍රකාශ රොප්පුවක් සාදවා දීමට මම තීරණය කරමි. කොහොමද වැඩේ? ණය තීරණ එකල්ලා ලියනෝ. ඉතින් ඔප්පු ලියනෝ, ප්‍රකාශ ඔප්පු ලියනෝ, ඒවා රෙජිස්ටර් කරනවා. එක ඉඩමත් මට ලැබෙන තොරතුරු අනුව, ලැබිලා තියෙන තොරතුරු අනුව එම ඉඩම් ඊට පස්සේ මුදවා ගන්න. මුදුව හැරලා තියෙන. බොහ අමාරුවෙන් සභාපති නන්දසේ විනෝද හේවා අත්අඩංගුවට ගත්තා. සුමින්ද විනෝද හේවා දැන් අත්අඩංගුවට අරන් තිබෙනවා. ප්‍රියංග නිශාන්ත හොයාගන්න නැහැ තවම. බස්නාහිර පළාතේ සමුපකාර දෙපාර්තමේන්තුව ඉතාමත්ම මන්දගාමී ආකාරයට මෙම මේ කාරණය පිළිබඳව කටයුතු කර තිබෙන්නේ. අලුත් නිලධාරි මණ්ඩලයක් ඇවිල්ලා දැන් හම ඔඩිට් එකක් තිබුණේ, විගණනයක් තිබුණේ 2005 ඉස්සර 2016 දක්වා. දැන් අලුත් නව නිලධාරි මණ්ඩලය යටතේ විගණනයක් කරනවා. නමුත් හිටපු අධ්‍යක්ෂකවරුන් බලපෑම කරනවා දැනට. නඩුවක් පවරලා තියෙනවා ගංගඩුවිල මහේස්ත්‍රාත් අධිකරණේ 1058 ඇලීරක් 16. ඒක ඉතින් අනිත් නඩු වගේම ඇදී යනවා. මේ පිළිබඳව වර්තමාන අධ්‍යක්ෂක
මණ්ඩලයේ විනාඩියයි තව තියෙන්නේ.
මට මිනිත්තු දෙක තුනක් දෙන්න, මේකේ වැදගත්කම නිසා ගරු කතානක
අපි හතට අවසන් කරන්න ඕන ගරු මන්ත්‍රීතුමා අද දවසේ.
එහෙමයි. මේ පිළිබඳව පොලිසියට පැමිණිල්ල කළා තියෙනවා. 2017 ජූලි මාසේ 26 වෙනිදා මිරිහාන පොලිසිය අංක 281 ඇලීරක් 192 දරන පැමිණිල්ල කළා දිනවා. කිසිම දෙයක් කරලා නැහැ. අද වෙනතුරු කිසිම දෙයක් කරලා නැහැ. සමුපකාර දෙපාර්තමේන්තුවෙන් ප්‍රමාණවත් ලෙස පරීක්ෂණ කරලා නැහැ. අද සභාපති සහ කාර්ක සභාව බයේ ඉන්නවා ඔවුන්ට විරුද්ධ, ඔවුන්ට ජීවිතයට හානි කරයි කියලා. සමිතියට යම් ආරක්ෂාවක් දීලා තිනවා, ලේකන ආරක්ෂා කරන්න ඕන නිසා. මේකේ දේශපාලන බලපෑමක් තියෙනවායි කියලා මේ තන්පත්කරුවන් බයේ ඉන්නවා. මේ දේශපාලන බලපෑම නිසා මේ පිළිබඳව නිසි විමර්ශනයක් කරන්නේ නැති වෙයි කියලා මම ඉල්ලා සිටිනවා බලධාරීන්ගේ. මේක පිළිබඳව මැදිහත් වෙලා වහාම නිසි පරිදි මේ පිළිබඳව පරීක්ෂණයක් කරලා මේ නීතිය හමුවට මෙහි වරදකරුවන් ඉදිරිපත් කරලා විශේෂයෙන්ම අර අමාරුවෙන් මුදල් හොයාගෙන තැන්පත් කරපු අයට සාධාරණයක් වෙන විදිහට මේ ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.
අපිට කාලයක් නැහැ. ගරු මන්ත්‍රීතුමා
අවසන් කරන්න කැමතියි. මම යෝජනාව බොහොම ස්තුතියි නියෝජ්‍යමිතුමා. ඒ පිළිබඳව මම හිතන්නේ අපි අවධානය යොමු කරන්නට අවශ්‍යයි.
ඉතාම ස්තුතියි. හෙට දින පෙරවරු 9:30ට නැවත පාර්ලිමේන්තුව රැස් වෙනවා.